ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබේ ගුරු කෙතරින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙනෙන්නට. අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යම මහා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.
ආයුබෝවන් දුවේ පුතේ, බණ්ඩාරවිල ධර්මාශෝක මහාවිද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය උගන්වන මම කාංචනා මාපා ගුරුතුමියයි. ඉතින් දුවේ පුතේ, මම අද මේ සූදානම් වන්නේ 11 ශ්‍රේණියේ 3 වන විෂය කාණ්ඩයේ යටතේ ඇති සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය හදාරන ඔබට ඔබේ පෙළ පොතේ 11 වෙනි පාඩම වන සෞඛ්‍යමත් ආහාර පරිභෝජන ක්‍රම යන පාඩම ඉගෙනීමටයි. ඉතින් දුවේ පුතේ, අපි මුලින්ම බලමු අපට ආහාර අවශ්‍ය වන්නේ කියලා. අපිට ආහාර අවශ්‍ය වන්නේ ජීවත් වෙන්න නේද? එතකොට අපිට අනිවාර්යයෙන්ම අපේ පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබා ගන්න අපිට ආහාර අවශ්‍ය වෙනවා. ඒ වගේම ජීවීන්ගේ වර්ධනයට, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අපිට ආහාර අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් දුවේ පුතේ, ඔයාලා පසුගිය වසරේදී ආහාරවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ, පෝෂණ ගැටලු හා ඒවා අවම කර ගැනීමට මොනවද අපි කරන්න ඕනි කියලා ඉගෙනගෙන ඇති නේද? 10 වසරේදී ඔයාලට මතක ඇති නේද මේ පාඩම් ටික? ඉතින් අපි මේ පාඩමේදී ඔගලන්ට උගන්වන්නේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව, ඊළඟට ආහාර නරක් වීම, ආහාර බාල කිරීම, ආහාර විෂ වීම, ආහාරවල පෝෂණ ගුණය දැක ගැනීම ආදී වශයෙන් කොටස් ටිකක් තමයි අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නෙ. ඉතින් දුවේ පුතේ, අපි මුලින්ම බලමු මේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව කියන්නේ මොකද්ද කියලා, නැත්නම් ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව රැකීම කියන්නේ මොකද්ද කියලා. ඉතින් දුවේ පුතේ, ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව රැකීම කියන්නේ ආහාර සකස් කිරීම, ආහාර ගබඩා කිරීම, ආහාර පරිභෝජනයේ ඇතුළු ආහාර හැසිරවීමේ ක්‍රියාවලියේදී ඒ ආහාර මගින් ශරීරයට හානියක් හෝ රෝගයක් ඇති නොවන ලෙස කටයුතු කිරීම තමයි අපි හඳුන්වන්නේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව කියලා. ඉතින් දුවේ පුතේ, මේ විදිහට අපි ආහාර හසුරුවා ගත්තොත් අපේ සෞඛ්‍ය ආරක්ෂිත බවට හානියක් වෙන්නේ නැහැ නේද? ඉතින් අපි ඊළඟට බලමු මේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපාන සාධක මොනවද කියලා. මේවා පුතේ කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි ජීව විද්‍යාත්මක සාධක, රසායනික සාධක දෙවෙනි එක, තුන්වෙනි එක භෞතික සාධක. ඉතින් මේ ආකාරයෙන් අපේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපාන සාධක කොටස් තුනකට බෙදෙනවා නේද දුවේ පුතේ? ඉතින් අපි දැන් බලමු මේ කොටස් තුන හඳුනාගන්න කොයි වගේද කියලා නේද? ජීව විද්‍යාත්මක සාධක කියන්නේ ආහාරයේ තියෙන ශරීරයට අහිතකර ශුද්‍ර ජීවීන් ඉන්නවනේ නේද? ඉතින් මේ කාණ්ඩය තමයි මේ ජීව විද්‍යාත්මක සාධක කොටසට අයිති වෙන්නේ, බැක්ටීරියා, දිලීර, ශුද්‍ර ජීවීන්. එතකොට ශුද්‍ර ජීවීන් මගින් ආහාර නරක් වීම සිදු වෙනවා නේද? ඒ වගේම ශුද්‍ර ජීවීන් මගින් ආහාර විෂ ද්‍රව්‍ය එකතු කරනවා, ආහාරයට විෂ ද්‍රව්‍ය එකතු කරනවා. මේ විෂ ද්‍රව්‍ය අපේ ශරීරයට හානි කරවෙනවා නේද? මිනිසාට හානි කරවෙනවා. ඉතින් මේ ජීව විද්‍යාත්මක සාධක ඒ නිසා ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බවට අනිවාර්යයෙන්ම බලපානවා නේද? ඊළඟට දෙවෙනි සාධකය ගැන බලමු අපි. රසායනික සාධක. විවිධ අවස්ථාවලදී අපිට ආහාරයට එකතු වෙන රසායනික ශේෂ කොටස් තියෙනවානේ. මේවා තමයි මේ රසායනික සාධක වෙන්නේ. රසායනික සාධක කිව්වම පළදාව නෙලීමට පෙර පලිබෝධනාශක ඉසිනව නේද? පළදාව නෙලාගත් පසු ඊළඟට මේ පළතුරු ඉදි මේ ඉදීමට යොදනවා කියලා ඔයගොල්ලෝ දන්නව නේද? ඔය අඹ හැම කඩලා ගෙනල්ලා පිහෙත් ගහලා ඉදවනව නේද? එතකොට ගොඩක් වෙලාවට කෙසෙල් වර්ග, පළතුරු වර්ග ගොඩක් වෙලාවට ආහාර වලට එකතු කරනවා, පළතුරු වර්ග වලට එකතු කරනවා. මේ රසායනික සාධක වලට ගන්න මේ රසායනික ශේෂ කොටස්. ඉතින් මේ රසායනික සාධක ගන්න අපි වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් වලට එකතු කරන මේ ශේෂ ද්‍රව්‍ය නිසා නේද? මේ ශේෂ ද්‍රව්‍ය අපේ ශරීරයට අනිවාර්යයෙන්ම අහිත කරයි නේද? අපි දන්නවා අපි ගෙනෙන පළතුරු වර්ග වගේම අපි දන්නවා තක්කාලි ගෙඩියක් හිම ගත්තොත් එහෙම මේ තක්කාලි ගෙඩිය වටේම සුදු පාටට තියෙනවා. මේ සුදු පාට තියෙන්නේ මොනවාද? අර යොදපු පලිබෝධනාශක නේද? මේ පලිබෝධනාශක යොදලා ඒගොල්ලෝ ගොඩක් කල් මේවා තියාගන්න උත්සාහ කරනවා. ඒ වගේම පළදාව වැඩි කරගන්නත් මේගොල්ලෝ මේවා යොදනවා. ඉතින් මේ එළවලු වලට, පළතුරු වලට යොදන මේ රසායනික ශේෂ කොටස් නැත්නම් රසායනික ද්‍රව්‍ය ශේෂ කොටස් ඉතිරි වෙනවන්නේ නේද? මේ ඉතිරි වීමෙන් අපි ඒව ආහාරයට ගැනීමෙන් අපිට අනිවාර්යයෙන්ම ලෙඩ හැදෙනවා. මේ ලෙඩ ගැන කිව්වම අපි දන්නවා මේ ශේෂ දිගු කාලයක් තැන්පත් වීමෙන් අපේ ශරීරය තුළ පිළිකාකාරක කොටස් ඇති වෙනවා. ඒ කියන්නේ පිළිකා ඇති වෙනවා අපේ ශරීරය තුළ. ඉතින් අපි ගන්න ආහාර ද්‍රව්‍ය ගැන අපි වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕන. අපි ගන්න විස සහිත ආහාරද කියන එක නේද? ඒ නිසා මේ රසායනික සාධක වැඩියෙන්ම බලපානවා අපේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත බව කෙරෙහි නේද? ඊළඟ සාධකය තමයි භෞතික සාධක. ආහාර ප්‍රවාහණය, ගබඩා කිරීම, පිළියෙල කිරීම ආදී අවස්ථාවලදී ආහාරයට එක් විය හැකි ගල් වැලි වගේ ද්‍රව්‍ය තමයි මේ භෞතික සාධ ගණයට අයිති වෙන්නේ. අපි දන්නවා සමහර වෙලාවට සීනිවල පරිප්පු වැඩිනයි ගබඩා කරනකොට එකතැන ගබඩා කරලා තියලා නේද? ඉතින් මේ වගේ මුහු වෙනවනේ. ඉතින් සමහර වෙලාවට ගල් තියෙනවනේ, ඊළඟට හාල්වල වැඩියෙන් ගල් තියෙනවනේ. ඉතින් මේ භෞතික සාධක අපි දන්නවා අනිවාර්යයෙන්ම ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපානවා කියලා නේද? ඉතින් දුවේ පුතේ, අපි දැන් මේ කතා කරේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපාන සාධක කොටස් තුනක් ගැන නේද? ඊළඟට අපි බලමු ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව අවධානය යොමු කරන්න ඕන අවස්ථා මොනවද කියලා. අපි දන්නවා ආහාර නිෂ්පාදනයේ සිට පරිභෝජනයේ දක්වාම අපිට මේ අවස්ථා ගන්න පුළුවන් නේද? සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපාන මේ අවධානය යොමු කරන්න ඕන අවස්ථා නිෂ්පාදනයේ ඉඳලා පරිභෝජනයේ දක්වාම අපි ඉගෙන ගන්න ඕන. ඒකෙදි පුතේ ආහාර නිෂ්පාදනයේදී කිව්වම අපි දන්නවා ආහාර නිෂ්පාදනයේ ගොවිබිම තුල, කර්මාශාලා තුල ආදි වශයෙන් සිදුවෙනවා නේද? ගොවිබිම තුල සිදුවෙනවා නම් අපි දන්නවා පලිබෝධනාශක නියමිත ප්‍රමිතින්ට අනුව තමයි යොදන්න ඕන ආහාර නිෂ්පාදනයේදී නේද? ඊළඟට ස්වභාවික පලිබෝධ මර්ධන ක්‍රම භාවිතා කරනවා නම් හොඳයි නේද? ඔය මේන මැස්සෝ, ඊළඟට පළතුරු වලට වට මහන පළතුරු මැස්සා, ඊළඟට කූඩිස්සෝ කියනවා නේද? එක එක සත්තු වර්ග ඉන්නවනේ නේ අපේ ආහාර වලට හානි කරන නේද? අපි දන්නවා දැන් ගිය දවස්වල කිව්වා ගොඩක් වෙලාවට ගොවිබිම් වලට හානි කරන සත්තු වර්ග ඉන්නවා කියලා නේද? පළගැටියෝනේ මේ වගේ උවදුරු තියෙනවා. ඉතින් මේවා මර්ධනය කරන්න පලිබෝධනාශක ඉස්සිනවනේ ගොඩක් වෙලාවට නේද? ඉතින් මේවා ප්‍රමිතීන්ට අනුව තමයි යොදන්න ඕනේ නේද? ඊළඟට ගොවි උපකරණ හා වගාබිම් පිරිසිදු කරගන්න ඕනේ නේද? අපි පිරිසිදු හිටියේ නැත්තම් අපි පලිබෝධනාශක ඉස්සර වැඩන්නේ ඒ කොටස් වල සත්තු ඇති වෙන්න පුළුවන් නේද? ආහාර වලට හානි කර සත්තු ඇති වෙන්න පුළුවන් නේද? ඊළඟට දුවේ පුතේ ගොවිබිම් වගේම කර්මාශාලාව තුලත් අපි ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අමුද්‍රව්‍ය වල පිරිසිදුකම, ඊළඟට නිෂ්පාදන පරිසරයේ පිරිසිදුකම නේද? නිෂ්පාදනයට පෙර යොදා ගන්න උපකරණ කර්මාශාලාව තුල පිරිසිදුව තියාගන්න ඕනේ. මේවා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන කර්මාශාලාව තුල. ඒ වගේම සේවය කරන සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නේද? ඒගොල්ලොන්ගේ හොඳ සෞඛ්‍ය පුරුත් තියෙනවනේ, ඒගොල්ලන්ගේ පෞද්ගලික ස්වස්ථතාවය කොයි වගේදනේ? මේව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන සේවා ස්ථානය තුලත්. ඊළඟට නිෂ්පාදනය සඳහා භාවිතා කරන කෘතිම රසකාරක වර්ණකාරක මේවා අනුමත දේවල්ද නේ? ඒවා නියමිත ප්‍රමාණයෙන් පාවිච්චි කරනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන අපි අපේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන සෙවීමේදී කර්මාශාලාව තුල නේද? ඊළඟට දුවේ පුතේ අපි දෙවෙනියට කතා කරනවා ආහාර ප්‍රවාහණය ගැන. අපි දැකලා තියෙනවන්නේ ආහාර කොහොමද ප්‍රවාහණය කරන්න කියලානේ. අපි දන්නවා එක එක වෙළඳ මධ්‍යස්ථාන වලට එන එළවලු වර්ග එහෙම එන්නේ ලොරි වලනේ. ඉතින් මේ ලොරි වල එනකොට තැලීම්, සීරීම් වගේ දේවල් වෙන්න පුළුවන් මේ අපේ ආහාර ද්‍රව්‍ය වලට නේද? එතකොට සමහර වෙලාවට ප්ලාස්ටික් කූඩලි පෙට්ටිත් මේගොල්ලෝ පාවිච්චි කරනවා මේවා ප්‍රවාහණයට නේද? ඉතින් ප්‍රමාණය ඉක්මවා එකමත එක පෙට්ටි ගොඩ ගසා තිබීමෙනුත් ආහාර ප්‍රවාහණයේදී ආහාර වලට හානි වෙන්න පුළුවන් නේද? ඊළඟට අවශ්‍ය උෂ්ණත්වය ගබඩා කර තිබුණ නැත්නම් නේ, අපි දන්නවා කිරි වගේ දේවල්, ඊළඟට ප්‍රශස්ත උෂ්ණත්වය තිබුණ නැත්නම් මේ කිරි නරක් වෙන්න පුළුවන්. ඊළඟට මස් වර්ග, මාළු වර්ග මේවා ප්‍රවාහණයේදී නියමිත උෂ්ණත්වය තිබුණ නැත්නම් මේවා නරක් වෙන්න පුළුවන්. එතකොට නරක් වුණාම ඒවා තුල ඇති වෙන්න පුළුවන් අපිට අහිතකර දේවල් නේ, ශරීරයට අහිතකර දේවල් නේද? ඉතින් ඒ නිසා ආහාර ප්‍රවාහණයේදී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කෘතිම රසකාරක මේ රසායනික ද්‍රව්‍ය යොදන්නේ නැතුව අපි මේවා කරන්න නේද? අපි දන්නවා ප්‍රවාහණයේදී ගොඩක් වෙලාවට හැකි සෑම විටම මේ රසායනික ද්‍රව්‍ය යොදන්නේ නැතුව ප්‍රවාහණය කරන්න උත්සාහ ගන්න ඕනේ. ඒගොල්ලෝ සමහර වෙලාවට කල් තබා ගන්න ප්‍රවාහණය කරන අතරතුර නරක් වෙන්න පුළුවන් නිසා කල් තබා ගන්න එක එක ද්‍රව්‍ය යොදනවා නේද? ඉතින් මේක හොඳ නෑ ආහාර ප්‍රවාහණයේදී ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව රැකගන්න අපි මේ දේවල් යොදන්න හොඳ නෑ නේද? එතකොට ආහාර ප්‍රවාහණයේදීත් අපි සැලකිලිමත් වෙන්න ඕන ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන නේද? ඒ වගේම දුවේ පුතේ ආහාර ගබඩා කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රවාහණය කරලා ගේන දේවල් හරියට ගබඩා කරලා තියන්න ඕන. අපි දන්නවා භාණ්ඩයක් කල්ලිකුතීමේ දිනයක් තියෙනවනේ. මේ දිනය අනුව තමයි අපි මේක ගබඩා කරලා තවන්නේ. මොකද ඉදිරියෙම තියෙන්න ඕන ඉස්සරහන් ගන්න දේ නේ. ඒ කියන්නේ ඉක්මනින් කල්ලිකුත් වෙන දේ. එහෙම නැත්නම් අපි කියමු දැන් හෙට කල්ලිකුත් වෙන දිනේ පිටිපස්ස තිබ්බොත් එහෙම අපි භාණ්ඩ ගන්නකොට ගන්න ඉස්සරහ තියෙන දේ. එතකොට අර කල්ලිකුත් වෙන දේවල් පිටිපස්ස තිබිලා කල්ලිකුත් වෙනවා. ඒ නිසා ආහාර ගබඩා කිරීමේදී කල්ලිකුත් වීමේ දිනය අනුව වඩා ඉක්මනින් දිනේකුත් වෙන භාණ්ඩ රාකේ ඉදිරියෙන් තබන්න පුළුවන් නේද? ඒ වගේම දුවේ පුතේ මීයෝ, කැරපොත්ත, ගුල්ලෝ, වේයෝ ආදී කෘමි සතුන් ගෙනුත් අපි මේවා ආරක්ෂා කරලා තියාගන්න ඕන. අපි දන්නවා සත්තු එනවා මේ කැම තියෙන තැන් වලට නේද? ඉතින් අපිට පුළුවන් මේවා ආරක්ෂාකාරී විදිහට ගබඩා කරලා තියන්න. ඒ වගේම ගබඩාව තුළ නියමිත උෂ්ණත්වයක් තියෙන්න ඕන මේවා ගබඩා කරලා තියාගන්න නැත්තම් නරක වෙන්න පුළුවන් නේද ආහාර නැවෙන්නේ. ඊළඟට ගොඩක් වෙලාවට අපි දන්නවා මේ ශීතකරණය තුල තැම්පත් කරනකොට සමහර වෙලාවට මේ අධි ශීතකරණයේ තියන්න ඕන දේවල් උෂ්ණත්වය අඩු කරසි තිබ්බොත් එහෙම නරක වෙන්න පුළුවන් නේද. ඒ වගේම ආහාර ද්‍රව්‍ය තැම්පත් කිරීමේදී මස් මාළු ඊළඟට අයිස්ක්‍රීම් වර්ග එකට තියන්න හොඳ නැහැ නේද. ඊළඟට ගොඩක් වෙලාවට මේවා එකට තිබීමෙන් ඒ දේවල් මුහු වෙන්නත් පුළුවන් නේද. ඉතින් ඒ නිසා නියමිත උෂ්ණත්වයේ වෙන්වෙන්ව ආහාර තැම්පත් කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ නේද. ඒ නිසා අපි දන්නවා ආහාර ගබඩා කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන මේ උෂ්ණත්වය ගැනත් නේ. ඉතින් මේ විදිහට ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන සැලකිලිමත් වෙන්න ඕන ඔන්න ඔය විදිහට ආහාර ගබඩා කිරීමේදී. ඊළඟට මේ පුතේ ආහාර සැකසීමේදී ඔන්න ගබඩා කළා තියෙන දේවල් අපි ආහාර සැකසීමේදී කොහොමද වෙන්න ඕන කියලා අපි දැන් බලමු. ගොඩක් වෙලාවට අපිට හම් වෙන්න පුළුවන් පළුදු වෙලා සතුන් කා දැමලද ආහාර. ඒවා අපි භාවිතයෙන් වැලකින්න ඕනේ නේද. පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා නම් අපි ඒවා අයින් කරන්න ඕනේ. ඒ වගේම පුස් බැඳිලා නරක් වෙලා වගේ තියෙන දේවල් තියෙනවා නම් ඒවත් අයින් කරන්න ඕනේ. ඊළඟට සමහර ලාට නිවසේ ඉන්න සුරතල් සතුන් ඉන්නවා නේද. මේගොල්ලෝ ආහාර පිළියෙල කරන ස්ථානෙට આવොත් එහෙම ඒගොල්ලෝ අපි ඉවත් කරන්න ඕනේ නේද. මොකෝ ඒගොල්ලන්ගෙන් අපේ ආහාර වලට විෂ ද්‍රව්‍යවල් එකතු වෙන්න පුළුවන්, ජර්ම්ස් යන්න පුළුවන් නේද. ඒ නිසා ඒ වගේම දුවේ පුතේ ආහාර පිළියෙල කිරීමට පෙර අපි අනිවාර්යෙන්ම අත් සබන් දාලා හොදන්න ඕනේ නේද. අපි දන්නවා පලා වර්ග එහෙම හොඳින් පිරිසිදු කරලා ලුණු වතුර එහෙම දාලා තමයි ගන්නෙ නේද. එහෙම ගන්නකොට අපි දන්නවා ඉන්න සත් මේ ඉන්නවා නම් විෂ බීජ තියෙනවා නම් සත්තු වගේ ඉන්නවා නම් අනිවාර්යෙන්ම අයින් වෙනවා නේද. උදාහරණයක් විදියට ගන්න පුළුවන් මල්ගෝව එහෙම ඔගොල්ලෝ අහලා තින් නේද. මේ මල්ගෝව වල පණුව ගොඩක් ඉන්නවා නේද. පණුව ඉන්නවා කියලා අපි දැනගන්න පුළුවන් වෙන්නේ මේ මල්ගෝව පොඩියට කඩලා මේ ලුණු මිශ්‍ර වතුර දාලා තිබ්බම පණුව ඉන්නවා නම් මේගොල්ලෝ එළියට එනවා. ඉතින් ඒ වගේ අපිට පුළුවන් අපේ ආහාර පිරිසිදු විදියට ලබා ගන්න. ඒ වගේම පළතුරු වල මේ පිටපොත්ත හොඳින් අතුල්ලා සෝදන්න ඕනේ නේද. ඊළඟට බිත්තර කටුවේ තියෙනවානේ අර සල්මොනෙල්ලා කියන බැක්ටීරියා එක. ඉතින් මේ සල්මොනෙල්ලා තිබීමෙන් අපේ ශරීරයට හානි වෙනවා නේද. විස බීජ තියෙනවා මේකේ නේ. ඉතින් ඒ නිසා මේ සල්මොනෙල්ලා තියෙන නිසා අපි කරන්නේ මොකද්ද, අපි බිත්තරත් හොඳින් හොදලා ගන්න ඕනේ. මේ දවස්වල නම් හැමදේම අපි හොදලානේ ගන්නෙ නේද. ඒ වගේම එළවලු පළතුරු පිසීමට ආසන්නයේදී කපා ගැනීම ඉතාම වැදගත් වෙනවා නේද. ගොඩක් වෙලාවට කහට පිපෙනවානේ, විටමින් විනාශ වෙනවා. ඒ නිසා ඒ වගේම අපි දන්නවා අපි එකම තෙලේ නැවත නැවත ආහාර බෙද ගන්න හොඳ නැහැ කියලා නේද. පපඩම් බැදපු තෙල් කරවල බදින්න හැම ගන්න හොඳයිද නෑ. තෙල් නැවත නැවත පාවිච්චිය ඉතාමත් වැරදි. ඒ කියන්නේ අපිට ගැළපෙන්නේ නැහැ මේ දේවල් නේද. අපි දන්නවා අනිවාර්යෙන්ම තෙල් නැවත නැවත පාවිච්චි කිරීම දුනින් පිළිකා ඇති වෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ නේද. ඒ නිසා මෙහෙම කරන්න හොඳ නැහැ නේද. ඉතාමත් වැරදි මේ වගේ ක්‍රියා මේ පිළිවෙත් අනුගමනය කරොත්. ඉතින් අපේ සෞඛ්‍ය ආරක්ෂිත බවට මේ බලපානවා නේද. ඒ වගේම පිරිසිදුව භාජන නිවැරදිව පිසීමේ ක්‍රම අනුගමනය කරන්න ඕනේ නේද. අපි දන්නවා මඤ්ඤොක්ක තම්බනකොට පියන ඇරලා තම්බනවා නේද. ඊළඟට ගොඩක් වෙලාවට ඇලුමිනියම් භාජන වල දෙහි වගේ දේවල් ඊළඟට මේ ඒ වගේ දේවල් යොදවොත් එහෙම සමහර වෙලාවට අපිට ඇලර්ජික් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා නේද. ඉතින් ඒ වගේ දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන ආහාර ගැන කතා කරනකොට නේද. ඊළඟට මේ පුතේ අපි ආහාර පරිභෝජනයේදී කොහොමද අපි ආහාර පරිභෝජනය කරන්නේ කියලා බලමු. ආහාර පරිභෝජනය කරනතුරු අපි වහලා තියන්න ඕනේ නේද. ආහාර පරිභෝජනය කරනතුරු වහලා තියන්න ඕනේ, නැත්තම් සත්තු යන්න පුළුවන් නේ, මැස්සෝ එහෙම නේද. ඊළඟට විනාකිරි සහිත ආහාර භාවිතා කරනකොට මැටි භාජන තමයි, නැත්තම් වීදුරු භාජන ඒ වගේව තමයි පාවිච්චි කරන්න ඕන. මොකද අම්ලයක් නිසා ලෝහ හා ප්‍රතික්‍රියා කරලා විස ඇති වෙන්න පුළුවන්. ඊළඟට කොළපාට අර්ථාපල් අපි දන්නවා අර්ථාපල් කොළපාට වෙන්නේ සුළං වැදුණු වෙලාවට, ඊළඟට වැඩියෙන් හිරුවිලි වැදුණු වෙලාවට මඤ්ඤොක්ක වල වෙනවා වගේ අර්ථාපලුත් කොළපාට වෙනවා නේ. කොළපාට අර්ථාපල්, සුළං වැදුණු මඤ්ඤොක්ක, ඊළඟට හිරුවිලියට නිරාවරණය වූ මඤ්ඤොක්ක වගේ දේවල් අපි ආහාරයට ගන්නෙ නෑ නේද. ඊළඟට පැකට් කෝටින් කළ ආහාර පරිභෝජනය කරගන්නකොට අපි දන්නවා ඒවා තැලියලා තිනවනම් සීල්ලා තිනවනම් ඒවා භාවිතා කරන්නේ නෑ අපි. ඉතින් අපි ආහාර පරිභෝජනයේදී මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් දුවේ පුතේ අපි දැන් මේ කතා කරේ ආහාර නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව අපි කොහොමද දැකගන්නේ කියලා නේද. ඔයාලට තේරෙන්නේ නැතිනේ මම මේ කියපු දේවල් ටික නේද. ඊළඟට දුවේ පුතේ අපි කතා කරන්නේ ආහාර නරක් වීම ගැන. ඕගොල්ලෝ නිතර ආහාර තියෙනවනේ නේද, මේ ආහාර නරක් වීම ගැන. ඉතින් මේ ආහාර නරක් වීම ගැන කියනකොට අපි මේ ආහාර නරක් වීම කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම නේද. විවිධ විදියට ආහාර නරක් වෙනවනේ. අපි කියනවා ආහාර නරක් වීම කියන්නේ පරිභෝජනයේට නුසුසු ඕනෑම ද්‍රව්‍යයක් ආහාරය තුල අඩංගුව පැවතීම ආහාර නරක් වීම හෝ දූෂ්‍ය වීම කියලා අපි හඳුන්වනවා. ඔන්න එහෙනම් අපිට පරිභෝජනය කරන්න බෑ නේද මේ ආහාර. ඒ කියන්නේ නරක් වූ ආහාර කියන්නේ පරිභෝජනයේට නුසුදුසු ආහාර දූෂ්‍ය වීම නිසා මේ ආහාර නරක වූ ආහාර විදිහට සලකනවා. අපි දැන් බලමු මේ ආහාර නරක වීමට හේතු මොනවාද කියලා. ශුද්‍ර ජීවීන්ගෙන් ක්‍රියා නේද? මේ පුස්ස ඇති වෙනවනේ එතකොටනේ. ඊළඟට සතුන්ගෙන් ක්‍රියා, ඊළඟට මීයන් විසින් මේ වෙන්නම නැත්තම් කොටසක් කාලා තියෙන දේවල් නේ, මීයෝ ටිකක් කාලා තිනවනා නේ. ඊළඟට ආහාර පරිසරයට අතර ඇති අන්තර්ක්‍රියා, ආහාර හා පරිසරය අතර ඇති අන්තර්ක්‍රියා ගැන කියනවා නේද? අපි දන්නවා තෙල් මුඩු වෙනවා, ඊළඟට සමහර දේවල් කහට පිපෙනවා. මේවා වෙන්නේ පරිසරයත් එක්ක වෙනව අන්තර්ක්‍රියා නිසා. මේ අන්තර්ක්‍රියා කිව්වම ගොඩක් වෙලාවට මේ අන්තර්ක්‍රියා නිසා ආහාර දක්වීම වගේම සමහර වෙලාවට විස වෙන්නත් පුළුවන් අපිට නේද? ඉතින් අපි බලමු දැන් ආහාර නරක වූ විට අපිට කොහොමද මේව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ආහාරයේ රසය වෙනස් වෙනවා. මුන්න රස අපිට හඳුනා ගන්න. ඊළඟට වර්ණය වෙනස් වෙනවා. ඊළඟට ඇලෙන සුළු ගතියක් එනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම ගඳක් එනවනේ. ඔන්න නරක වූ ආහාර අපිට මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ, ආහාර නරක වුණාම අපිට තියෙන අයහපත් ප්‍රතිඵල මොනවාද කියලා බලමු. රෝග ඇති වෙනවා. රෝග ඇති වෙනවා කියවම නරක වූ ආහාර කෑමම අපිට බඩේ අමාරුව එහෙම හැදෙනව නේද? වමනිය හැදෙනවනේ. බඩේ අමාරුවක් හැදෙනවනේ. මේව හැදෙන්න පුළුවන්. ඊළඟට ආහාර අපතිත් යනවන්නේ. ඒ නිසා අපේ ආර්ථිකයට හානි වෙනව, පාඩු වෙනව නේද? ඊන දස්යන් අඩු වීම නිසා ලැබෙන ආදායම අඩු වෙනව නේද? ආහාර නරක් වුණාම ඊළඟට ආහාරයේ ගුණාත්මකභාවයත් අඩු වෙනවනේ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට ආහාර නරක් වීම නිසා ඔන්න ඔය විදිහට පුතේ ආහාර නරක් වීම ගැන අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා. ඊළඟට අපි බලමු ආහාර බාල කිරීම කියන්නේ මොකද්ද කියලා. ආහාර බාල කිරීම කියනකොට අපි ආහාරයේ ගුණාත්මක බව අඩු කිරීමට හේතු වන ක්‍රියා සිදු කිරීම තමයි ආහාර බාල කිරීම කියන්නේ. ඒ කියන්නේ ආහාරයේ ගුණාත්මක බව අඩු වෙනවලු මේ ආහාර බාල කිරීමෙන්. ඉතින් දැන් අපි බලමු මේ ආහාර බාල කිරීම සිදුවන ආකාර මොනවාද කියලා. ආහාරවල විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරාම ආහාර බාල කිරීම වෙන්න පුළුවන්. ඊළඟට ගම්මිරිස් පැපොල් ඇට නේද? ගම්මිරිස් පැපොල් ඇටයි ටිකක් එක වගේනේ. ඔන්න ගම්මිරිස් වලට පැපොල් ඇට එකතු කරනවලු. ඊළඟට කිරිපිටි වල මෙලමයින් තියෙනවා කියන අපි දැන් ওই මෑතකදී අපි ගන්නා කිරිපිටි වර්ග ගැන තෝරා බේරාගන්න අපි ගත්තේ නේද? එතකොට මේ කිරිපිටි වර්ග අපේ ශරීරයට හානි කරන විදිහට බලපානවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තේකොළ වලට කෘත්‍රිම වර්ණකේදුව අපද්‍රව්‍ය කරනවා. මොකද අපි දන්නවා අපි සමහර වෙලාවට තේකොළ කොච්චර දැම්මත් කහටක් එන්නේ නැහැ, ඕන පාට විතරයි තියෙන්නේ. ඉතින් සමහර ඒවා තියෙනවා පාට තියෙනවා රස නැහැ. ඉතින් මේවා හැමදේම මේ කෘත්‍රිම දේවල් එක්කර මේ වීම නිසා තමයි මෙහෙම වෙන්නේ. ඊළඟට මිරිස් කුඩු, කහ කුඩු, ගම් මිරිස් කුඩු ආදී දේවල් බාල කරනවා. පාම් පිටි, තිරිඟු පිටි, හාල් පිටි මේ දේවල් එකතු කරලා. මේකෙන් වෙන්නේ ක්වොලිටි අඩු වෙන එක විතරයි නේද? ඒ වගේම තිරිඟු පිටි බාල කරන්න මඤ්ඤොක පිටිත් එකතු කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ආහාර බාල කිරීම ගැන කියන්න පුළුවන් අපිට නේද? ඊළඟට දුවේ පුතේ අපි බලමු ආහාර බාල කිරීම නිසා ඇතිවන ගැටලු මොනවද කියලා. පළවෙනි එක තමයි සෞඛ්‍යට අහිතකරයි. ආහාර බාල කිරීම සෞඛ්‍යට අහිතකරයි නේද? එතකොට බාල කරන ලද ආහාර පාවිච්චිය නිසා විවිධ ලෙඩ රෝග අපහසුතා ඇති වෙනවන් නේද? අපි දන්නවා කෝඩියල් වගේ දේවල් වල තියෙනවනේ අර රසායනික නේද? ඉතින් මේ රසායනික රාත්‍රී නිදා ගැනීම අපහසුතා ඇති කරනවලු නේද? ඉතින් මේ වගේ දේවල් අපි ආහාරයට ගත්තොත් එහෙම අපේ සෞඛ්‍යට හානි කරන්නේ නේද? ඊළඟට පෝෂණ ගුණය තියෙනවනේ ආහාරවල. මේ පෝෂණ ගුණය අපේ ආහාරවලින් අඩු කරනවා නේද? එතකොට ආහාරවලට වෙනත් ද්‍රව්‍ය එකතු වීම නිසා එයින් ලැබෙන පෝෂක පදාර්ථ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් නේද? අපි උදාහරණයක් විදිහට ගමු දියර කිරි සඳහා ජලය එකතු කිරීම නිසා කිරි වීදුරිය පානය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන નિયમિત පෝෂණය ලබා ගන්න අපිට බැරි වෙනවා. ඒ ඒකේ ජලය තමයි වැඩිපුරම තියෙන්නේ. අර අපි පාවිච්චි වෙන කිරි ප්‍රමාණය අඩු වෙන්නේ නේද? ඊළඟට අයඩින් රහිත ලුණු සහ අයඩින් සහිත ලුණු පාවිච්චි කරන කියනකොට ව්‍යාජ ලේබල් යොදලා තියෙන්න පුළුවන් මේ වෙළඳ පොලේ මේ අයඩින් සහිත ලුණු කියලා. ඒකෙන් අපිට අයඩින් ලැබෙන්නේ නැහැ නේද? ඉතින් ඒක නිසා අපේ පෝෂණ ගුණයට හානි වෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒක වගේම පුතේ ආර්ථිකයට පාඩු වෙනවා නේද? බාල කිරීම පිළිබඳ සැකයක් ඇති වුත් එහෙම අපි ගන්නෙ නැහැ නේ වගේ ආහාර. මේක ගැන අපි සැකයි. මේ නිසා අපි ගන්නෙ නැහැ. ඒ වගේම මේ වගේ ප්‍රතික්ෂේප වුණු ආහාර මේ වෙළඳාම් කරාම අපි නඩු දානව නේද? නිෂ්පාදන තහනම් කරනවා. ඉතින් මේ විදිහට බාල කරන ආහාර නිසා ආර්ථිකයට පාඩු වෙන්න පුළුවන් නේද? ඊළඟට රජය ඖෂධ හා සෞඛ්‍ය කටයුතු සඳහා වැය කළ මුදල් ඉහළ යනවා. මේ බාල කරන ආහාර මගින් මහජනතාවට පාඩු වීම නැත්තම් මහජනතාවට ලෙඩ වෙන්න පුළුවන් නේද? ඒ නිසා මේ ආර්ථික පාඩු ඇති වෙන්න පුළුවන් ආහාර බාල කිරීම නිසා. අපි දැන් බලමු දුවේ පුතේ බාල කරන ලද ආහාර අපි කොහොමද හඳුනාගන්නේ කියලා. අපි බාල කිරීම යන ඉගෙන ගත්තට මේව හඳුනා ගැනීම ගැනත් ඉගෙන ගන්න එපා නේද? ආහාර බාර කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය හා භෞතික ක්‍රම පාවිච්චි කරනවා. එතකොට බාල කිරීම සඳහා හඳුනා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය භෞතික ක්‍රම පාවිච්චි කරනවානේ. එතකොට බාල කරන ලද අපි ආහාර මොනවද කියලා හඳුනා ගන්න ඕන වර්ණය, හැඩය, සුවඳ. එතකොට අපි අල්ලලා බැලුවම අපිට දැනගන්න පුළුවන් මේකේ කොයි වගේ ආහාරයක්ද, මේකට මොකද වෙලා තියෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්. ඉතින් බාල කිරීම සඳහා හඳුනාගත හැකි සරල ක්‍රම කීපයකුත් තියෙනවා. අපිට පුළුවන් හලලා ගන්න පුළුවන් පෙනේ දෙකින් නේද? එතකොට කැර පොත්තු, ගුල්ලෝ ඔය වගේ එනවනම් ඒවා ගොඩක් වෙලාවට බාල කරන ලද ආහාර විදියට අපිට සලකන්න පුළුවන් නේද? සමහර වෙලාවට ප්ලාස්ටික්, ලී, ගල් වැලි මේ දේවල් තියෙන පුළුවන්. ඊළඟට පුළුවන් අපිට ගඳ සුවඳින් හඳුනා ගන්න නේද? දැන් අපි දන්නවා මාළු වලට එහෙම ෆෝමලින් වගේ දේවල් යදුවම අපිට ඒ වගේ පොඩක් හඳුනා ගන්න පුළුවන් නේද? ඊළඟට පිටිකාවලම් කරලා තියෙන දේවලුත් අපිට හඳුනා ගන්න පුළුවන් නේද? කෝපි කුඩු වලට එහෙම නේ පිටිකාවලම් කරාම අපිට හඳුනා ගන්න පුළුවන් ඒ සුවඳින් නේද? කෝපි වල සුවඳක් තියෙනවානේ. එතකොට සුවඳ වෙනසක් වෙනවා. ඊළඟට හැඩේ වර්ණය. අපි මාළු වර්ගයේ දේවල් වල ෆෝමලින් එක්කලාම රත් පැහැය වෙනස් වෙලා මලණික පැහැය වෙනවා. අර කරමලේ ඉස්සලා බැලුවම පේන හැමේ පැහැය වෙනස් වෙනවා. ඉතින් මේක බාල කරන ලද ආහාර හඳුනා ගැනීමේ ක්‍රමයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, අපි දැන් මේ කතා කරේ ආහාර බාල කිරීම ගැනනේ. ඊළඟට අපිට කතා කරන්න කියන්නේ ආහාර විෂවීම ගැන. ආහාරයේ අඩංගු විෂද්‍රව්‍යයන් ආහාර පාන සමග ශරීරගත වුණාම අපි කියනවා ඔන්න ආහාරේ විෂ වෙලා කියලා. එතකොට ආහාර විෂවීම ගොඩක් වෙලාවට බොහෝ දිනකට තියෙනව නේද? ආහාර විෂවීම නිසා බඩරි දෙනවා, කරකැවිල හැදෙනවා, වමනය, උණ, මේ ආදී රෝග ලක්ෂණ ආහාර විෂවීම තුළ දක්නට ලැබෙනවා. ආහාර විෂවීම සඳහා ස්වභාවික ආහාරවල අඩංගුදේ මෙන්ම ආහාර වගාවේදී නිෂ්පාදනයේදී ආහාර සකස් කිරීමේදී එකතු වන ද්‍රව්‍යත් එකතු වෙනවා අපිට මේ ආහාර විෂවීම ගැන කියනකොට. අපි එකතු කරන ද්‍රව්‍ය වගේම කලින් අපිට ආහාර වලට එකතු වෙච්ච දේවලුත් මේකට බලපානවා කියලා තමයි මේ කියන්නේ. ඒ වගේම දුවේ පුතේ, අපි දැන් බලමු ආහාර වලට විෂද්‍රව්‍ය එකතු වන අවස්ථා මොනවද කියලා. මේ අවස්ථා ගැන කියනකොට ස්වභාවිකවම විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු දේවල් තියෙනව නේද? මඤ්ඤොක්කා, ගෝවා, ඇතැම් පියලි වර්ග ගොඩක් වෙලාවට මේ විෂයි කියලා අපි කියනවා. ඊළඟට පාරිසරික සාධක නිසා විෂ ඇති වෙන්නත් පුළුවන්. අල එහෙම හිරිවැලිය වැටුනම මොකද වෙන්නේ? විෂ සංයෝග නිපද වෙලා කොළපාට වෙනවා. ඊළඟට ආහාර මත ශුද්ධ ජීවීන් වැඩිම නිසාත් විෂ ඇති වෙනවනේ. රට කජු වල අර කළු පුස් තියෙන්නේ, මේ පුස් විසයි අපිට නේද? ඊළඟට වගාවේදී යොදන කෘමිනාශක හා පරිබෝධනාශක නිසා විස වෙන්න පුළුවන් අපි ගන්න මේ ආහාර ද්‍රව්‍ය. ඉතින් දුවේ පුතේ, ඒ වගේම අපිට මේ දක්නට ලැබෙනවා පිසීමේදී විෂවීම ගැනත් දක්නට ලැබෙනවා නේද? ආහාර විෂවීමේදී අපි දන්නවා ඇලුමිනියම් භාජන වල අච්චාරු වැනි, ඊළඟට ඇඹුල් තියල් වර්ග වගේ සෑදුවම මේ විනාකිරි වගේ දේවල් දානවා නේද? ඊළඟට ඒ නිසා මේ ඇලුමිනියම් දිය වෙලා විෂ ඇති වෙනවා නේද? ඊළඟට කෝපි, මස්, අලපිටි වැනි ආහාරම يعني ගොඩක් වෙලා පිලිසිලා තිබොත් විෂ වර්ග නිපදවන ගන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ තිත්ත වෙනවා. තිත්තයි කියන්නේ විසයි කියන එක නේද? ඒ නිසා පිසීමේදී විෂ වෙන්න පුළුවන් අවස්ථා බොහෝ වැඩි නේද? ඊළඟට ගොඩක් වෙලාවට සමහරු නැවත නැවත තෙල් පාවිච්චි කරනවා ආහාර පිසීමට. ඉතින් මේකෙදිත් අපිට ආහාර විෂ වෙන්න පුළුවන් නේද? එකම තෙලේ නැවත නැවත බැදීමේදී අහිතකර සංතාවෙ නිපද වෙනවා තෙල් තුල. ඉතින් මේකත් ආහාර විෂවීමට අවස්ථාවක් වෙනවා. අපි දැන් බලමු දුවේ පුතේ, මේ ආහාර විෂවීමට බලපාන සාධක මොනවද කියලා. ඒවා පුතේ බැක්ටීරියා, වෛරස්, ක්ෂුද්‍ර ජීවීන්, දූලක, ඔන්න ඔය වගේ අපි රසායනික ද්‍රව්‍ය එකතු කරලා තමයි මේ ආහාර විෂවීමට බලපාන සාධක ගැන කියන්නේ. එතකොට කොටස් කීයක් තියෙනවද? කොටස් තුනක් තියෙනවා. බැක්ටීරියා, වෛරස්, ක්ෂුද්‍ර ජීවීන්, ඊළඟ දූලක, ඊළඟ රසායනික ද්‍රව්‍ය. මේ විදිහට ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ඉතින් මේ ආහාරයට එක් වෙලා තියෙන දූලක කිව්වම ආහාරයට එක් වෙලා තියෙන බැක්ටීරියා වල තියෙන පරිවෘත්තීය ක්‍රියාවලියේ උදාහරණ විෂද්‍රව්‍ය තමයි දූලක කියන්නේ. පරිවෘත්තීය ක්‍රියාවලියේ උදාහරණ විෂද්‍රව්‍ය තමයි අපි දූලක කියන්නේ. මේව බලපානවා එතකොට අපේ ආහාර විෂවීමට. ඒ වගේම දුවේ පුතේ, ප්‍රමාණවත් උෂ්ණත්වයේදී පිස ගැනීමෙන් විෂ සහිත බැක්ටීරියා මෙන්ම ඔවුන් විසින් නිපදවන ලද විෂද්‍රව්‍යද විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රමාණවත් උෂ්ණත්වයක් ඇතුව අපි මේක පිසින්න ඕන. ගොඩක් වෙලාවට විෂ සහිත බැක්ටීරියා විනාශ වීමට විනාඩි 1ක් 2ක් පමණ තමයි මේ ගත වෙන්නේ. පමණ රත් වීම ප්‍රමාණවත් වත් සමහර ඒවා තියෙනවා. දූලක වගේ ඒවා විනාශ වෙන්න නම් සෙල්සියස් අංශක 60ක වැඩි උෂ්ණත්වයකින් විනාඩි 30ක්වත් රත් කරන්න ඕන. ඒ කියන්නේ අපි විනාඩි 1ක් 2ක් රත් කරලා විනාශ වෙන බැක්ටීරියා තියෙනවා වගේම මේ දූලක වගේ දේවල් එහෙම වෙන්නේ නැහැ. මේ දූලක මේ ගොඩක් වෙලාවට විනාශ වෙන්නේ දීර්ඝ වේලාවක් ආහාර පිසීමෙන්. ඉතින් ඒ නිසා අපි දීර්ඝ වේලාවක් ආහාර පිසීමෙන් මේ ආහාර විශේෂ පරිපාලන සාධක බලවා ගන්න පුළුවන් නේද? ඊළඟට දුවේ පුතේ රසායනික ද්‍රව්‍ය. ආහාර සියල්ලම රසායනික සංයෝග මගින් සෑදී ඇති අතර ශරීරයේ විවිධ රසායනික ද්‍රව්‍ය තියෙනවා නේද? එතකොට මේ ආහාර විශේෂීමට අදාළ මේ රසායනික ද්‍රව්‍ය ආහාරයේ කොටසක් ලෙස ස්වභාවික වඩංගු නොවන දේවල් තියෙනවනේ. මේ ආගන්තුක රසායනික ද්‍රව්‍යයක් තියෙනව නේද? ඉතින් මේ රසායනික ද්‍රව්‍ය ආහාරයට එක්වම ඒවා ආහාරයේ රස, සුවඳ, වර්ණය ලබා ගැනීම සඳහා කතබා ගැනීම සඳහා දැනුවත්ව එකරලා ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන් නේද? එතකොට අපි දන්නවා මේ රසායනික ද්‍රව්‍ය ආහාරයට එක්ුණාම ඒවා ආහාරයේ රස, සුවඳ, වර්ණය මේ ලබා ගන්න තියෙන දේවලුත් එක්ක තමයි මේ ආහාරයෙන් රසායනික ද්‍රව්‍ය කියලා කියන්නේ. අපි දන්නවා සමහර රසායනික ද්‍රව්‍ය යොදලා ආහාර කල්තබා ගන්න යොදා ගන්නවා නේද? එතකොට ආහාරයේ රස, සුවඳ, වර්ණය මේ දේවල් අපි රසායනික ද්‍රව්‍ය ආහාරයට එක්කුවාම ඒ වගේ හරි නැත ආහාරයේ හරි මේ රස, සුවඳ, වර්ණය ලබා ගැනීම සඳහා කල්තබා ගැනීම සඳහා අපි දැනුවත් වේදන රසායනික ද්‍රව්‍යයක් තියෙනවා නේද? ඉතින් මේ දැනුවත් වේදන රසායනික ද්‍රව්‍යයත් අපිට විස වෙන්න පුළුවන් නේද? ඊළාට මඤ්ඤොක්කා, සෝයා බෝංචි, වතුරි පොඟවා ගැනීමෙන් එහි ස්වභාවික අඩංගු දේවල් ඉවත් කරගන්න පුළුවන් නේද? ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ආහාර විශේෂීමට බලපාන සාධක ආවම කරගන්න අපි මේ දේවල් ගැන ඉගෙන ගැනීම තුල නේද? ඊළඟට දුවේ පුතේ අපි බලමු මේ ෆුඩ් ඇලර්ජීස් මොනවාද කියලා නේද? ආහාර අසාත්මිකතා මොනවාද කියලා. ඇත්තම ආහාර වර්ග ගත්තම කසනවා, පළු දානවා නේද? වමනේ ඇති වෙනවා. මේ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන් අපේ ශරීරය තුල. මේක සිදුවන්නේ ශරීරේ නැත්තම් දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒ ආහාර වලට එරෙහිව අසාමාන්‍ය ප්‍රතිචාර දක්වීම නිසා තමයි මේ ආහාර අසාත්මිකතාවයේ ඇති ආහාර විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ ආහාර ගැනීමෙන් මේ අසාත්මිකතා ලක්ෂණ පහළ වෙනවා නේද? එතකොට අපි බලමු මේ ආහාර අසාත්මිකතාවයට හේතු මොනවද කියලා. ආහාරයේ අඩංගු විශේෂිත සංඝටක. අප ගන්න සමහර ආහාර වර්ග තියෙනවා මේ වගේ තියෙනවා ඍජුවම රෝග ලක්ෂණ පහළ වීම හෝ ශරීරයේ වෙනත් ප්‍රතික්‍රියා උත්තේජන කිරීම මගින් රෝග ලක්ෂණ පහළ වීම සිදු වෙනවා නේද? ආහාරයේ තියෙන මේ විශේෂ මේ සංඝටක මගින්. එතකොට සමහර වෙලාවට තියෙන වයින්, චීස්, ඊස් වගේ දේවල් මේ විශේෂ සංඝටක කියලා අපි ගන්නවා. මේ විශේෂිත සංඝටක තුලින් අපිට ඇලර්ජික් ඇති වෙන්න පුළුවන් නේද? ආහාර අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඊළඟට ආහාර සංරක්ෂණයේදී පිටතින් යොදන ලබන රසායනික ද්‍රව්‍ය. ඔන්න ආහාර අසාත්මිකතාවයට දෙවෙනි හේතුව විදිහට අපිට දක්වන්න පුළුවන් ආහාර සංරක්ෂණයේදී අපි පිටතින් යොදන රසායනික ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සල්ෆර් ඩයොක්සයිඩ් නේද? සල්ෆර් ඩයොක්සයිඩ් ඊළඟට මේ සල්ෆර් මේ වගේ රසායනික ද්‍රව්‍ය එරෙහිව ශරීරයේ විසින්ම විවිධ ප්‍රතික්‍රියා ඇති කරන ලබනවා. ඉතින් මේ නිසා ආහාර සංරක්ෂණයේදී පිටතින් යොදන ලබන රසායනික ද්‍රව්‍යත් ආහාර අසාත්මිකතාවය ඇතිවීමට හේතුවක් වෙනවා නේද දුවේ පුතේ? ඉතින් දුවේ පුතේ දැන් අපි මේ කතා කරේ මේ ආහාර අසාත්මිකතාවයේ මේ හේතුනේ නේද? තුන්වෙනි හේතුව තමයි දුවේ පුතේ සමහර ආහාර ද්‍රව්‍ය ජීර්ණ කිරීමේ අපහසුතාවය තියෙනවා නේද? අපි දන්නවා සමහර අයට සමහර ආහාර වර්ග කෑමම ජීර්ණ වෙන්නේ නැහැ. ඉක්මනින් ජීර්ණ වෙන්නේ නැහැ. ඉතින් සමහර පුද්ගලයෝ ලැක්ටෝස් ජීර්ණ වීමේ අපහසුතාව දක්වන අය ඉන්නවා. ඉතින් බොහෝ පිට සමහර ළමයින්ට නැත්නම් කුඩා ළමයින්ට කිරි වගේ දේවල් ජීර්ණ කරගැනීමේ හැකියාව තිබ්බත් වැඩිහිටියන්ට මේ හැකියාව නැති වෙන්න පුළුවන් නේද? අපි දන්නවා පොඩි ළමයිට කිරි ආහාර පහසුවෙන් ජීර්ණ වුණාට වැඩිහිටියේදී මේ වගේ ආහාර ජීර්ණ වීම අපහසු වෙනවා. වැඩිහිටියේදී හැකියාව නැති වෙනවා. ඔන්න ඒ කියන්නේ බොහෝ විට ලදරුවන්ට කුඩා දරුවන්ට කිරි ආහාර පහසුවෙන් ජීර්ණ කරගැනීමේ හැකියාව තිබුණත් වැඩිහිටියේදී මේ හැකියාව නැහැ කියලා තමයි මේ කියන්නේ. එතකොට සමහර පුද්ගලයන්ට අධික තන්තු සහිත ආහාර අනුගමනය කළ විට අනුභව කර විට ගොඩක් වෙලාවට සමහර පුද්ගලයන්ට උදරයේ අපහසුතාවක් ඇති වෙන්න පුළුවන් නේද? සමහර පුද්ගලයෝ ඉන්නවානේ අධික මේ තන්තු තියෙන ආහාර මේ අනුභව කරනවා කියලා. ඉතින් මේ අනුභව කරාම බඩ පිපෙනවා නේද? ඔන්න එයා එහෙම තන්තු සහිත ආහාර ගන්නේ මලබද්ධය වගේ දේවල් වලට. ඉතින් මේ මලබද්ධය වගේ දේවල් වලට මේ ගන්න තන්තු සහිත ආහාර ගැනීම තුලින් සමහර අයට බඩ පිපෙන්න පුළුවන් නේද? ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ආහාර රටාවලින් වෙනසක් වෙන්න පුළුවන් නේද? ඉතින් දුවේ පුතේ ওই සාධක තුන තමයි එතකොට මේ හේතු විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ මේ අසාත්මිකතාවයේ හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද කියලා බලමු අපි. ඔන්න අපිට අසාත්මිකතාවයක් තියෙනවා කියලා කොහොමද අපි දැනගන්නේ? කැසීම, පළු දැමීම, ඊළඟට ශරීර උෂ්ණත්වයේ නවා නේද? සොටු දියර ගලනවා. මෙන්න මේ ලක්ෂණ වලින් අපිට පුළුවන් හඳුනා ගන්න මෙයාට අසාත්මිකතාවයක් තියෙනවා කියලා නේද? සමහර වෙලාවට මේ අසාත්මිකතාව ඇති වෙන තත්ත්ව මාරාන්තික වෙන්න පුළුවන් නේද? අපි දැන් බලමු බහුලව තියෙන මේ අසාත්මිකතාව ඇති විය හැකි ආහාර මොනවද කියලා. රට කජු, ඉස්සෝ, කකුලුවෝ, කිරි, මාළු වර්ග, බිත්තර, ඌරු මස්, බේකන්, සෝයා, තක්කාලි, අන්නාසි, ඊළඟට වර්ණකාරකනේ කල් තබා ගන්න යන වර්ණකාරක ඊළඟට ඒ වගේ දේවල් එක්ක ග්ලූටන් ප්‍රෝටීන් නැත්නම් තිනුගු වගේ දේවල් බහුලව අසාත්මිකතා ඇති කරන ආහාර විදියට අපි හඳුනා ගන්නවා නේද? ඉතින් මේ වගේ දේවල් අපි හඳුනා ගැනීම තුලින් ඇලර්ජික් වෙනා ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් මේ වගේ ආහාර ගැනීම අඩු කරන්න නේද? ඊළඟට දුවේ පුතේ අපි බලමු අසාත්මිකතාවේ වළක්වා ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා. අපිට කරන්න පුළුවන් හැම විටම ආහාරයේ ලේබලේ තියෙන තොරතුරු කියවලා බලලා තමයි අපි ආහාර ගන්න ඕනේ. මොකද අපිට ඇලර්ජික් දෙයක් ඒකේ තියෙනවා නම් අපිට පුළුවන් ඒ ආහාර නොගෙන ඉන්න නේද? ඊළඟට පිටතින් ආහාර ගන්නකොට ඒ සකස් කරනකොට අදාළ අසාත්මික ද්‍රව්‍ය යොදා ඇත්තේ සැකහැර දැනගන්නවා නේද? කොන කොහෙන් හරි ආහාරයක් ගෙනාවොත් මේකට මොනවද දාලා තියෙන්නේ මේ මොනවද කියලා අපිට හොයලා බලන්න පුළුවන් නේද? ඊළඟට ඉතා භයානක තත්ත්වයේ අසාත්මිකතාවයක් පවතින නම් ඒ පිළිබඳව සඳහන් අත්පලඳනාවක් අපිට පුළුවන් පළඳින්න. එතකොට අපිට ඇලර්ජික් එකක් හැදුනත් අපෙන් තොරතුරු ගන්නේ නැතුව මේ පුද්ගලයාට දැනගන්න පුළුවන් මේ පුද්ගලයා ඇලර්ජික් වෙච්ච පුද්ගලයෙක් නේද? අපිට කතා කරන්න බැරි වෙන්න පුළුවන් ඒ අවස්ථාවේදීනේ. එතකොට අපෙන් තොරතුරු දැනගන්න පුළුවන් මේ පළඳනාව හෝ ලියවිල්ලක් නිතරම ළඟ තබා ගැනීම තුළ. ඊළඟට වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීමේදී ඔයාලට අසාත්මිකතාවයක් වුණා හරි තියෙනවා නම් එයාට කියන්න පුළුවන් මට බෙහෙත් ඇලර්ජික් නේද? අපි දන්නවා ડોක්ටර් අනිවාර්යෙන්ම අහනවා එන්නතක් ගන්නකොට ඇලර්ජික් වෙලා තියෙනවද බෙහෙත් ඇලර්ජික් වෙලා තියෙනවද මේ දේවල් පෙර දේවල් අපෙන් අහනවා. මේ අහන්නේ අසාත්මිකතාවයක් තියෙනවද කියලා දැනගන්න. ඊළඟට පවුලේ කෙනෙකුට අසාත්මිකතාවයක් තියෙනවද කියලාත් අහනවා වෛද්‍යවරු නේද? පවුලේ කාට හරි තියෙනවද මෙහෙම බෙහෙත් ඇලර්ජික් වීමක් නේද කියලාත් අහන අවස්ථා තියෙනවා. ඊළඟට කුඩා දරුවෙක් නම් යම් අසාත්මිකතාවයක් තියෙනවා ඒක රැක බලා ගන්නයි ඉන්නවනේ. යාලා රැක බලා ගන්නයි මේගොල්ලන්ට දැනුවත් කරලා තියනෝ නේද? ওই දිවාසුරක මධ්‍යස්ථාන වල ළමයි දානකොට දෙමෝපිය කියන්න ඕන මගේ දරුවට මෙන්න මේ දේවල් ඇලර්ජික් වෙනවා කියලා කිව්වම ඒ වගේ ආහාර නොදී ඉන්නවා ඒ වගේ අවස්ථාවලදී නේද? ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපිට තියෙන අසාත්මිකතා වළක්වා ගන්න. අපිට හැදින තියෙන අසාත්මිකතා නැත්තම් අසාත්මිකතා හැදුනොත් මොන වගේ දේවල් වලින්ද හැදින්නේ කියන එක දැනගන්න පුළුවන් අපිට මේ ආහාර වර්ග ගැන දැනගෙන ඊළඟට අසාත්මිකතාවේ වළක්වා ගන්නත් පුළුවන්. ඊළඟට දුවේ පුතේ අපි ඊළඟට බලමු මේ ආහාරවල පෝෂණ ගුණය කොහොමද අපි රැකගන්නේ කියලා. ශරීරයට අවශ්‍ය පෝෂක පදාර්ථ ලබා ගැනීමටත් පෝෂණ ඌණතා වළක්වා ගැනීමටත් ආහාරයේ පෝෂණ ගුණය රැක ගැනීම ඉතාම වැදගත් වෙනවා නේද? අපි දන්නවා පෝෂණයෙන් යුතු ආහාර වේලක් ගත්තොත් තමයි අපේ ශරීරයේ හොඳින් වර්ධනය වෙන්නේ. ඒ නිසා අපි ආහාරවල පෝෂණ ගුණය රැක ගැනීම ගැන ඉතාම වැදගත් වෙනවා. අපිට ලැක ගැනීමෙන් ඉගෙන ගන්න එක නේද? අපේ පෞලේ පෝෂණයටත් ඒක වඩාත් වැදගත් වෙනවා නේද? අපි ඉගෙන ගන්නාදී ගෙදරටත් කියලා දෙන්න පුළුවන් මෙන්න මේ දේවල් තමයි අපි ඉගෙන ගත්තේ, මේ දේවල් වලින් අපිට මෙහෙම පෝෂණයක් ලැබෙනවා නේද? ඒ වගේ පෝෂක පදාර්ථ ලබා ගැනීම හා පෝෂණ ඌණතා වළක්වා ගැනීම ගැන අපි පෞලේයත් දැනුවත් කරන්න පුළුවන් මේ පෝෂණ ගුණය රැක ගැනීම ගැන ඉගෙන ගැනීම තුල නේද? එතකොට දුවේ පුතේ මේ ආහාර නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා ක්‍රියාවලියේදී ආහාරවලට සිදුවෙන්න පුළුවන් හානි සහ මේ පෝෂණ ගුණය රැක ගැනීම ගැන අපි ඉගෙන ගන්න ඕනේ නේද? ඉගෙන ගත්තනේ අපි දැන් නේද? මේවා ඉගෙන ගැනීම තුල අපි ඒවා ක්‍රියාත්මක කිරීමටත් අපි ඉගෙන ගන්න ඕන නේද? අපි දැන් බලමු මේ පෝෂණ ගුණය රැක ගැනීමට අනුගමනය කරන්න ඕන මොනවද කියලා නේද? පෝෂණ ගුණය රැක ගැනීම සඳහා ඕගලන්ට මොනවද මේ අනුගමනය කරන්න පුළුවන් දේවල් කියලා. පළවෙනි එක තමයි අපේ ගෙවල් වල පලා වර්ගෙම පිසින් ගන්නවා නේද? අපි අම්මලා තාත්තලා කියනවනේ මේ ඔන්න ඕගොල්ලන්ගේ ඇස් පේන්න හොඳයි මේ පලා වර්ග කෑමම් කියලා. ඉතින් අපිට පලා වර්ග සැකසීමේදී පොල් ලුණු ආදී මුලින්ම මලවල් ඊට පස්සේ මේ අපි දන්නවා මේ ඒකට කපන ලද පලා වර්ග එකතු කරන එක තමයි කරන්න ඕනේ නේද? පලා වර්ග සැකසීමේදී අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනේ. නැත්තම් වැඩි වේලාවක් පලා වර්ග තැඹුවොත් එහෙම පලාවර වර්ණයත් වෙනස් වෙනවා, විටමින් විනාශ වෙලා යනවා නේද? එතකොට අපිට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. උන් අම්බල සාතලට ආහාර පිසිනකොට මේ ගැන පොඩ්ඩක් මතක් කරන්න. ඊළඟට සෑම ආහාරයක්ම අවම කාලයක් පිස ගැනීමෙන් තමයි ඒකේ වර්ණය, පෝෂණ ගුණය සහ රසය ආරක්ෂා වෙන්නේ නේද? ගොඩාක් වෙලා පිසුනම ඒකේ අපිට කෑමට රුචියක් ඇති වෙන්නේ නැහැ නේද? අපිට පෝෂණය ඇති වෙන්නේ නැහැ නේද? ගොඩක් වෙලාවට මේ සඳහා ප්‍රෙෂර් කුකර්, මයික්‍රෝවේව් උදුන් වගේ දේවල් පාවිච්චි කරන මිනිසුනේ අපි. ඊළඟට කැල්සියම් මගින් යකඩ උරා ගැනීමේ හැකියාව අඩු විය හැකි බැවින් යකඩ හා කැල්සියම් බහුල ආහාර වර්ග පිස ගැනීමෙන් වළකන්න ඕනේ නේද? කැල්සියම් මගින් යකඩ උරා ගැනීමේ හැකියාව අඩු විය හැකි බැවින් යකඩ හා කැල්සියම් බහුල ආහාර එක්ව පිස ගැනීම, ඔන්න දෙකම එකට පිස ගැනීම අඩු කරන්න ඕනේ. එහෙම වුණොත් අපේ ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් නොලැබී යන්න පුළුවන්. ඊළඟට ආහාර වර්ග කීපයක්ම එක්ව පිස ගැනීම මගින් එකම වෙලාවකින් විවිධ පෝෂක පදාර්ථ එකවර ලබා ගන්න පුළුවන් නේද? ගොඩක් වෙලාවට බත් උයනකොට මුරුගකොළ එක් කරනවා නේද? කලවම් පලාමැල්ලුම් හදනවා, හත්මාළුව, සුප් වර්ග මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් මේවා එකතු කරගන්න. ඊළඟට කුළුබඩියදී මගින් ආහාරයේ රස, ඊළඟට ඖෂධීය බව වර්ධනය කරගන්න පුළුවන් නේද? ඊළඟට ගොඩක් වෙලාවට අයඩින් සහිත ලුණු ආහාරයට එක්ක ගැනීම නේද? මාංශ භෝග ආහාරයට ගැනීම නේ. ඊළඟට ආහාර වලට දෙහි එක් කිරීමෙන් යකඩ අවශෝෂණය වැඩි වෙන නිසා ඒ විදිහට ආහාර වලට දෙහි එක් කරගන්න ගොටුකොළ සම්බෝලේට එහෙම නේද? ඊළඟට ගොඩක් වෙලාවට අපි මේ අල හොද්දට එහෙම මොකද කරන්නේ? පිසගත් පසු දෙහි බිඳු ටිකක් එක් කරනවා නේද? ඉතින් ඒ වගේ අපිට පුළුවන් ආහාරවල පෝෂක ගුණය රැක ගන්න විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ පෝෂක අතර අන්තර් සම්බන්ධතාවයකු තියෙනවා අපේ ආහාරවල. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙලා අපි ආහාර වේල පිළියෙල කරගත්තොත් අපිට පුළුවන් පෝෂක ගුණය රැක ගන්න පරිදි ආහාර ලබා ගන්න නේද දුවේ පුතේ? ඉතින් දුවේ පුතේ අපි දැන් මේ ඉගෙන ගත්තේ අපි ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව කොහොමද අපි රැක ගන්න කියලා නේද? ඔයගොල්ලන්ට මේ පාඩම තේරෙන්න ඇති නේද? අපි දැන් කතා කරමු දුවේ පුතේ ඔයගොල්ලන්ට ඕලෙවල විභාගයේදී මොන විදිහේ ප්‍රශ්නද එන්නේ කියලා. ඔයගොල්ලන්ට එන්න පුළුවන් මෙන්න මේ විදිහේ ප්‍රශ්න. මිලපාලක පරීක්ෂක විසින් වෙළඳ පොලේ ගිහිල්ලා වටලලා සෝසි කරලා හොයාගන්නා වෙළඳ සැලක 3-5 අට වර්ග වෙනි ආහාර බාලකරණය කරලා විකුණන බව තොරතුරු හොයාගන්නවා. මේක ලිපියක් හොඳේ. ඉතින් මේ බාලකරණය කරලාද ආහාර ගොඩක් වෙලාවට ගත්තම මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බවට බාධා පවුණු වෙන බැවින් එම වෙළඳ සැලේ වෙළඳ බලපත්‍රය අහෝසි කරනවා. ඒ වගේම වෙළඳ සැලට සීල් තියෙනවා නේ ගොඩක් වෙලාවට. ඉතින් මේක පුවත්පතක පළ වෙලා තියෙනවා නේ. මේ පුවත්පතේ වාර්තාවක් විදිහට තමයි මේක පළ කරලා තියෙනවා. මිලපාලක පරීක්ෂක තමයි මේක කරලා තින්නේ නේද? එයා සෝදිසි කරලා බලලා 3-5 අට වර්ග වගේ දේවල් බාල කරලා කියලා හොයාගෙන තිනවා. ඉතින් මේක මෙන්න මේ විදිහට මේ ඡේදයක් දීලා ඕනට ප්‍රශ්න අහන්න පුළුවන් වාර්තාව ඇසුරින් පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. එතකොට අහන්න පුළුවන් ආහාර බාල කිරීම යනුවෙන් පුවත්පත් වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ ඇත්ති කුමක්ද? එතකොට ඔයගොල්ලෝ දැන් ඉගෙන ගන්නනේ ආහාර බාල කිරීම කියන්නේ මොකද්ද කියලා නේද? ආහාර බාල කිරීම කියන්නේ ආහාර වල තියෙන ගුණාත්මකභාවය අඩු කරන එක නේද? ඉතින් මේ ආහාර බාල කිරීම ගැන කියන්න පුළුවන් ඔයගලන්ට ඒ උත්තරේ නේ. ඊළඟට පුවත්පතේ පළවෙනි තිබු පරිදි ආහාර බාර කරන්නේ මිනිසාගේ සෞඛ්‍යයට හානි කර බව දැක්වීමට කරුණු තුනක් ලියන්න. ඔයගලන්ට පුළුවන් නේද? එතකොට පුවත්පතේ පළවෙලා තිබ්බ පරිදි ආහාර බාල වුණාම මිනිසුගේ සෞඛ්‍යයට හානි කර වෙන්නේ මොන වගේද කියලා ඔයගල දැන් මේ පාඩමේ ඉගෙන ගත්තා. මේකට උත්තර ලියන්න පුළුවන් එන්නේ මේ විදියට. ඊළඟට ඔබ සිතන ආකාරයට මෙම වෙළඳසැලේ විකුණන ලද බාලකන ලද ආහාර මොන වගේ ආහාරද කියලා ඔයගලන්ට ලියන්න දෙනවා. එතකොට අපිට පුළුවන් බාලකන ලද ආහාර විදිහට අපිට හඳුනාගත් දේවල් තියෙනවනේ. අපි දැන් පාඩමෙත් ඉගෙන ගත්තා නේද? ගොඩක් වෙලාවට මේ මිරිස් ඊළඟ මිරිස් කුඩු පිටි කහ කුඩු ඔය වගේ දේවල් ගැන ඔයගලන්ට ලියන්න. ඒකට යොදාගත් ද්‍රව්‍ය මොනවද බාල කරන්නේ? අපි කියවන්නේ නේද පාන් පිටි හැම යොදනවා කියලා මේවට. ඉතින් මේ විදිහට අපිට මේකට පිළිතුරු ලියන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට ඔයගලන්ට ඡේදයක් නැත්තම් වார்த்தාවක් දීලා තමයි අහන්නේ මොන වගේ ආහාරද මේ බාලකරණයට ලක් කරන්නේ. ඒ බාලකරණයට ලක් කරන්න මොනවද ඒගොල්ලෝ යොදන්නේ කියලා ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන් මේ විදිහට ඕ ලෙවල් පේපර් එකේ. ඉතින් දුවේ පුතේ ඕගොල්ලෝ මේ පාඩමේදී ඉගෙන ගත්ත දේවල් ඕගොල්ලන්ගේ ගෙදර නැත්තම් නිවසේ සෞඛ්‍යයටත් යොදාගෙන පවුලේ සෞඛ්‍යයටත් යොදාගෙන ඕගොල්ලන්ගේ හොඳ සෞඛ්‍යමත් පවුලක් විදිහට එහෙම නැත්තම් හොඳ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඕගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඕගොල්ලෝ මේ ඉගෙන ගත්ත පාඩම උපයෝගී කරගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ මේ ඉගෙන ගත්තේ දේ නේද? ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව රැකීම ගැන ඕගොල්ලෝ මේ ඉගෙන ගත්තේ දේ ඕගොල්ලන්ගේ පවුලේ අයත් එක්ක එකතු කරගෙන ඒ දේවල් වඩාත් ප්‍රායෝගිකව යොදා ගැනීම ඕගොල්ලන්ට වඩාත් වැදගත් වෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් දුවේ පුතේ අද මේ පාඩම ඕගොල්ලන්ට හොඳට තේරෙන්න ඇති කියලා මම හිතනවා. ඒවා ඕගොල්ලන්ට ප්‍රායෝගිකව එකතු කරගෙන ඕගොල්ලන්ගේ ඉදිරි අනාගතයට මේ දේවල් එකතු කරගන්නයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේවන් පාඩමකින් ආයෝගලෝ හමු වෙන තෙක් ඔබ සැමට ආයිබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.